Madame Spender avec le Bibi Sono. Ben, ben, adhéant, mais que, itavatoni. Gamanak, noana gamanak. Magak, noana magak. Ilakkeak, noana ilakkeak. Gamanak, noana gamanak, kotenekatuat iyamak neti, kisime tenekate iyamak neti, kaikavat, manasikavat, hengim mevat, mano mevat, කොහේටවත් යන්න යන ගමනක් නොවන නමුත් ඉන්න තැන සිටීමකුත් නොවන මගක් නොවන මගක් පාරක් කීවට හිතේ මැවෙන විදිහේ පියවරෙන් පියවරට තබන තබන පියවරක් පාසා මගක් යනවා නැති වෙනවා නැති වෙනවා ඉලක්කයක් නොවන ඉලක්කයක් ඉලක්කයකට යන්නට ගන්න. නමුත් ඒ අරමුණ ඒ ඉලක්කය දන්න ඉලක්කයක් නොවෙයි. නොදන්නා ඉලක්කයක්. නොදන්නා දෙයක් ගැන අරමුණු කරගන්නේ කොහොමද? ඒ කළ නොහැකි දෙයක්. ඉලක්කයක් නැතිව ගමනක් යන්ටවත් මකට බහින්ටවත් වැඩක් පටන් ගන්නවත් බෑ. ඉලක්කයකින් තොරව අරමුණකින් තොරව හිතවතුනේ ඉලක්කය ඉලක්කය නොවන බව වැටහෙන්නේ ඉලක්කයට සමීප වන විට අප හිතාගෙන හිටි ඉලක්කයට සමීප වන විට තමා වැටහෙන්නේ හිතාගත් ඉලක්කය නොවේ මෙය හිතාගන්න බැරි බව වැටහීම ඉලක්කය අරමුණ නිෂ්ඨාව පරමාර්ථය සිතිවිලි වලින් ග්‍රහණය කරගන්න බැරි බව නොවැටහෙන තාක් අප ඉන්නේ සිතිවිලි ඇතුලේ සිතිවිලි හරි කියන තැන සිතිවිලි හරි කියන විට හරි සිතිවිලි වැරදි සිතිවිලි කියා සිතිවිලි වර්ග දෙකක් තිබෙනවා. ඒ බව අප දන්නවනේ. මේ රාත්‍රිය කීවහම එය එහෙම හිතුවහම හරි සිතිවිල්ලක්. මේ දහවල උදේ කියලා හිතුවොත් ලංකාවේ ඉන්න කෙනෙකු ඒ වැරදි සිතිවිල්ලක්. වැරදි සිතීමක්. එබඳු හරි සිතිවිලි වැරදි සිතිවිලි තිබෙනවා. නමුත් ඉන් එහාට මේ රෑද දවල්ද අපිට ඇස් ඇතුල බලන්න පුළුවන් එළියට ගිහිල්ලා බලන්න පුළුවන් තව කෙනෙකුගෙන් අහන්න පුළුවන් උමේ රාත්‍රියම තමයි. හරි පහසුයි ඒ සිතිවිල්ල හරිද වැරදිද කියා දැනගන්න. අපටත් පුළුවනි, තව කෙනෙකුටත් පුළුවනි. මක් නිසාද? රාත්‍රිය අප සිය දහස් වාරයක් අත්දැක තිබෙන නිසා. රැහි ස්වභාවය හැම දිනම එක්වරක් දෙවරක් තෙවරක් නොවේයි, දසදහස් වාරයක් අත්දැක තිබෙන. අතීතය සොයාගෙන යන ගමනක් නම් හරි පහසුයි. අතීතේ දුටු දෙයක්, ඇසූ දෙයක්, වින්ද දෙයක් යලි හොයාගෙන යන ගමන හරි පහසුවෙන් යන්න පුළුවනි. වරදින්නේ නැහැ. වරදින්ට තියෙන ඉඩ අඩුයි. මක් නිසාද? ඒ පිළිබඳ අත්දැකීමක් ලබා තිබෙන නිසා. නමුත් කවදාවත් මද්දුටු නැති දෙයක් ගැන අපට තිබෙන්නේ සිතිවිලි පමණයි. සිතිවිලි පමණයි. හරි සිතිවිලි, වැරදි සිතිවිලි නෙමෙයි, මේ සියල්ල සිතිවිලි. කවදාවත් මද්දැක්කේ නැති දෙයක් ගැන. යථාර්ථයක් නැහැ. එතන තිබෙන්නේ අපේ අදහසක් පමණයි. අදහස හිස්. හිස් කියන්නේ එතන අත්දැකීමක් නැහැ, අවබෝධයකුත් නැහැ. සිතාගෙන සිටීමක් පමණයි. අදහසක් කියන්නේ සිතා සිටින ආකාරය. මගේ අදහස, ඔබේ අදහස, පොතේ අදහස, දහමේ අදහස, මේ හිතාගෙන සිටින ආකාර. ලස්සන අදහස් තිබෙනවා. හැබැයි අදහස අදහසක් මිස යථාර්ථයක් නොවේ. හිස්. ඇතුළ හිස්. ඕනෙම අදහසක් කරන් බලන්න අත් නොදුටු දෙයක් පිළිබඳව. අත්දැකල නැත්නම් ඒ දේ එතන තිබෙන්නේ කියවූ දෙයක්, ඇසූ දෙයක් හෝ සිතූ දෙයක් නිසා මවාගත්ත චිත්‍රයක් පමණයි. මනසේ ඇඳගත්ත සිතුවමක් පමණයි. අදහස් එබඳු දේවල්, අදහස් ඒ අදහස් වල හරයක් නැහැ, කියන්නේ අභ්‍යන්තරයේ සාරයක් නැහැ, අරටුවක් නැහැ. නමුත් බලයක් තිබෙනවා. ඒ අදහස් වලට බලයක් තිබෙනවා. කුමක් ඒ අදහස් වලට තිබෙන බලය? කර්මයක් කරන්න පුළුවන් හැකියාව අදහස් වලට තිබෙන. උදාහරණයක් විදිහට මේ උදාහරණය කලිනුත් අරගෙන තිබෙනවා. මේ සදාන් සැඳෑවෙන්නේ මේ පොයි දවස් පොයි දින වැඩසටහනකදී බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට වන්දනා කරන විට ගාථා කියා හෝ නොකියා, මල් පූජා කර හෝ පූජා නොකර වන්දනා කරන විට එයින් පිනක් විය හැකි, පිනක් සිද්ධ වෙන්න පුළුවන්, සිදු නොවෙන්නත් පුළුවන්. සිදු වෙනවා නම් ඒ පින සදා පවතින්නේ ඒ පින මතුවෙන්නේ අර ප්‍රතිමාවෙන් නොවේ ප්‍රතිමාවෙන් නොවේ මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ සංකේතයක් කියන අදහසින් ඒ අදහසින් තමයි පිනක් සිදු වෙන්නේ මේ බුදුරජාණන් බුද්ධ ප්‍රතිමාව වහන්සේ නමක් කියා බුද්ධ ප්‍රතිමාව වහන්සේ නමක් නොවන ප්‍රතිමාවකට කෙනෙකු මල් පහන් පූජා කළත් ඒ පිනේ වෙනසක් නැහැ වෙනසක් වෙන්න බෑ සමහර පිළිම මෑතකදී තමයි හොයාගන්නේ මේ බුදු පිළිම නෙමේ නිගණ්ඨ නාථපුත්‍රතුමාගේ පිළිම කියා මේ ප්‍රතිමා බුදු පිළිම වගේ තමයි හැබැයි බුදු පිළිම නෙවෙයි මහාවීර ජෛන මහාවීරතුමා හැබැයි ඒවට වැන්දා බෞද්ධයන් වැන්දා ගාථා කීවා නමස්කාර කළා මල් පූජා කළා තමාට තාමත් ලැබතිලා පූජා කරන්න පුළුවන් ඉතින් ඒ පිනේ වෙනසක් තියෙනවා ඇත්තම බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවකටයි මේ වෙනත් ශාස්ත්‍රවරයෙක්ගේ පිළිමයක් හැබැයි බුද්ධ පිළිමයක් කියලා හිතාගෙන ලැබතිලා වන්දනා කරනවා බුදු පූජා කරනවා ප්‍රතිඵලය එකයි ප්‍රතිඵලය වෙනස් වෙන්න බෑ මොකද ඒ පිළිම දෙකේම බුදුහාඳුරු නැහැ. ඒ පිළිම දෙකේම බුද්ධ ස්වභාවයක් නැහැ. හැබැයි පිනක් වෙනවා. කොහොමද ඒ පින වෙන්නේ? මේ බුදුහාඳුරන් වහන්සේගේ පිළිමයක් කියන අදහස නිසා. ඒ අදහස තමයි අර පුණ්‍ය කර්මය උත්පාදනය කරන්නේ අදහස කෙනෙක් පිළිමයක් ඇදුවොත් ද්වේෂයෙන් ආගම් විරෝධීව එයින් අකුසලයක් පාප කර්මයක් වෙන්න පුළුවන් ඉතින් බුද්ධ පිළිමයක් කියලා වෙන පිළිමයක් කවුරු හරි කැඩුවොත් බුදු පිළිමයක් නොවන පිළිමයක් ඒ පිළිම අකුසලේ එකමයි පාප කර්මයේ එකමයි මොකද අදහස තිබ්බේ බුදු පිළිමයක් හදනවා කියන එක හිතවතුනි ප්‍රබල කර්ම ප්‍රබල පුණ්‍ය කර්ම ප්‍රබල අකුස පාප කර්ම හැබැයි ඒ අදහස හිස් ඇතුලේ නැහැ වැරදි නමුත් ප්‍රබල කර්මයක් ප්‍රබල පුණ්‍ය කර්මයක් ප්‍රබල පාප කර්මයක් සිදු වෙනවා අදහස් වල තියෙන භයානකම් මේ තමයි භයානකයි අදහස් භයානකයි කියන්නේ මේ භයානක අදහස් කියන අර්ථයෙන් නෙමෙයි අදහස් වලට ලොකු බලයක් තිබෙනවා ලොකු බලයක් තිබෙනවා ඉස්සුනාට හරි බලවත් ඇයි බලවත් හොඳ ප්‍රශ්නයක් අහන්න අදහස් හිස් නම් අදහස් පුහු නම් අභ්‍යන්තරයේ හරයක් නැතිනම් කොහොමද ඉපදු බලයක් අදහසකට ලැබෙන්නේ අදහසක් නිසා කරන කියන දෙයකින් ඉබඳු ලොකු විපාකයක් ලැබෙන්නේ කොහොමද ලැබෙන්නේ වෙන මොනම හේතුවක් නිසාවත් නොවේ කාගේවත් බලයක් නිසාවත් නොවේ ඒ ක්‍රියාව කරන්නෙත් අදහසක් විපාකේ විඳින්නෙත් අදහසක් ඒ නිසයි තව විදිහකට කියනවා නම් කර්ම කරන්නෙත් අදහසක් විපාක විඳින්නෙත් අදහසක් ක්‍රියාවයි විඳීමයි මේ දෙකේ එකතුවට තමයි පුද්ගලයා කියන්නේ මම කියන්නේ මම වෙනම ඉන්නවා ක්‍රියාව වෙනම තියෙනවා විපාකේ වෙනම තියෙනවා නොවේ මම කියන කෙනා කියන පුද්ගලයා කියන නම දෙන්නෙම මේ දෙකේ එකතුවකට මෙතන තියෙන්නේ ක්‍රියාවේ හා ප්‍රතිඵලයේ එකතුවක් එකතුවක් කිව්වනම් හරි ඉතින් ඒකට නමක් දෙනවනම් ඔන්න මම කියනවා පුද්ගලයා කියනවා පුද්ගලයෙක් වෙනමයි කර්මය වෙනමයි විපාක වෙනමයි එහෙම නෑ. ඒ නිසාන ස්කන්ධ පහ ගැන විස්තරයේදී පුද්ගලයා කියන්නේ ස්කන්ධ පහටනේ. ඉතින් එතන වේදනා ස්කන්ධය තමයි විපාක විඳීම. ඕනෑම විඳීම. කර්ම විපාක විඳීමයි කර්ම නොවන විඳීමයි දෙකම. ඊළඟට කර්මයේ ඉන්නේ සංඛාර ස්කන්ධයට. ක්‍රියාව. දැන් මේ ඉතුරු පුද්ගලයෙක් වෙනම ඉන්නවා ස්කන්ධ වෙනම තියෙනවා නෙවෙයිනේ. මේ ක්‍රියාකාරීත්වයන් පහක්. මෙතන තියෙන්නේ ස්කන්ධ කියා දේවල් නොවේ. ක්‍රියාකාරීත්වයන් පහක් රූපේ කියන්නේ දෙයකට නොවේ ක්‍රියාවකට හැප්පීම සීතල උණුසුම දැන් සීතල කියන්නේ දෙයක් නොවේ ක්‍රියාවක් උණුසුමත් ක්‍රියාවක් රිදීම ක්‍රියාවක් රිදීම දෙයක්ද රිදෙනවා ඒ දෙයක්ද ක්‍රියාවක් මතක් වෙනවා ක්‍රියාවක් සැලසුම් කරනවා තීරණ ගන්නවා ක්‍රියාවක් දැනෙනවා ක්‍රියාවක් මේ ක්‍රියා පහක් ක්‍රියා පහ හෝ එකක් හෝ දෙකක් හෝ එක ක්‍රියාවක් ගන්න පහම් පටලව ගන්න නැතුව කිරීමක් ක්‍රියාවක් එතනින් නවතින් නැතුව කරන්නේ කවුද ක්‍රියාවක් නම් කරන කෙනෙක් ඉන්නට ඕනේ. විඳිනවා නම් විඳින කෙනෙක් ඉන්නට ඕනේ. තීරණ ගන්නවා නම් තීරණ ගන්න කෙනෙක් ඉන්නට ඕනේ. එහෙම ඉන්න ඕනේ කියලා හිතමුකෝ. එහෙම හිතුවත් කමක් නැහැ. මෙතන තිබෙන ලොකුම වරද මේ එකම එක්කෙනා තමයි හිතන්නේ කරන්නේ විඳින්නේ මතක් කරගන්නේ දැනගන්නේ මේ සියල්ලම කරන්නේ එකම එක්කෙනා අන්න එහෙම එකම එක්කෙනෙක් ඉන්නවා මෙතන එක්කෙනෙක් එයා වෙනස් වෙන්නේ නැහැ. ඒ තැනත්තා එහෙම කෙනෙක් ඉන්නවා. එයා තමයි අත්දකින්නේ, විඳින්නේ, මතක් කරගන්නේ, සැලසුම් කරගන්නේ, දැනගන්නේ. හෝ වෙන ඕනෑම විදිහකට කීවට කමක් නැහැ. දැන් මේ අදහසක් හොඳට බලන්න හිතවතුනේ මේ අදහසක් මතක් කරන කෙනෙක් ඉන්නවා කියන අදහසක් විඳින කෙනෙක් ඉන්නවා විඳීම එකක් විඳින කෙනෙක් ඉන්නවා කියන්නේ අදහසක් සිතිවිල්ල මතක් වීම නොවේ මතක් කරන කෙනෙකු ඉන්නවා මතක් වුණා කාටද මතක් වුනේ හිතුවා කවුද හිතුවේ කවුද කියන ප්‍රශ්නේ එනවා කවුද කියන ප්‍රශ්නේ එන්නේ අහන්නේ කවුරු හරි ඉන්න ඕනි කියන අදහස ඒ ප්‍රශ්නේ මතුවෙන්නේත් අදහසකින් වෙන කොහෙන්වත් නෙමෙයි අදහසකින් එන්නේ මොන අදහසින්ද කවුරු හරි ඉන්න ඕනේ කියන අදහස. දැන් කවුරුවත් ඉන්න ඕනේ නැහැ කියලා හිතාගෙන හිටියොත් ওই ප්‍රශ්නේ එන්නේ නැහැ. කවුරු හරි ඉන්න ඕනේ කියලා හිතුවොත් තමයි ওই ප්‍රශ්නේ ඇහෙන්නේ. හොඳට බලන්න. හිතන්න නෝවේ හොඳට දකින්න. ඔළුවට කා වැදුණු බුද්ධියට කා වද්දපු අදහසක් තමා ක්‍රියාවක් වේනම් කරන්නෙකු ඇත ක්‍රියාවක් තිබෙන්න බෑ කරන කෙනෙකු නැතිව මම කියලා කෙනෙකු නෑ පුද්ගලෙක් නෑ සත්වෙක් නෑ මේ සියල්ලත් අදහස් දැන් මෙහෙම කිව්වහම ප්‍රශ්නේ විසඳෙනවා කියා හිතුවොත් අන්න වරදිනවා හේතුව මේ සියල්ලත් අදහස් සත්වෙක් ඉන්නවා කියන අදහසෙන් තමයි නෑ කියන මතේ එන්නේ එළියට මම කියා කෙනෙකු ඉන්නවා මම කියන අදහස නැතිනම් මම කියා කෙනෙක් නැහැ කියන අදහස එන්න බෑ ඒ පේන්නේ එළියෙන් මේ අදහස් දෙක එකිනෙකට සම්පූර්ණයෙන්ම පරස්පරයි වගේ එම නිසා බුද්ධිය අල්ලා ගන්නවා මම කියා කෙනෙක් නැහැ කියන අදහස. ඒ අදහස අල්ලගන්නේ බුද්ධිය. මේ බුද්ධියට තර්ක කරන්න පුළුවන් මම කියා කෙනෙකු නැහැ. බොහොම බුද්ධිමත් තර්ක ඉදිරිපත් කරන්න පුළුවනි. ඒ තර්ක හරි බුද්ධිමත්. නමුත් ඒවා තර්ක පමණයි බුද්ධිමය තර්ක පමණයි හිතවතුනි අල්ලගන්නෙම අදහසක් මේ ගැන නැවත නැවත අවධාරණය කරන්නේ අතාරිනව නම් අතාරින්න තියෙන්නේ අදහස් පමණක්ම වන නිසා. අදහස් අත් නොහැර මොනවා අත්හැරියත් එතන පැවැත්ම තියෙනවා. පවතින දෙයක් තිබෙනවා, පවතින කෙනෙකු ඉන්නවා. අදහසකට පවතින්න පුළුවන්. ශරීරයක් අවශ්‍ය නැහැ පවතින්න. අපි හිතන ශරීරයක් ඕන තියෙන්න, ලෝකයක් තියෙන්න ඕන පවතින්න, කෑම බීම ඕන පවතින්න, ඔක්සිජන් ඕන පවතින්න, වතුර ඕන, මහ පොළොව ඕන, ඉර ඕන, හඳ ඕන. ඒ කිසි දෙයක් අවශ්‍ය නැහැ පැවැත්මට. ඒවා මේ බාහිර කාරණා. පැවැත්මට අත්‍යවශ්‍යම දේ තමයි අදහස්. බැඳීම කියන්නේ දැන් බැඳෙන දෙයක් බලන්න, මොනවා හරි දෙයකට බැඳෙනවා නම් පළාතකට බැඳෙනවා කියලා හිතන්න. ඒ බැඳෙන්නේ ඇයි? අදහස් නිසා. ඒ පළාත පිළිබඳ තිබෙන අදහස්වලටයි බැඳෙන්නේ. හැබැයි ඇඟට එන රස්නයක් හීතලක් ඇති. හැබැයි රස්න හීතල වුණත් ඒ ගැන අපේ තියෙන අදහස් වලට හොඳ අදහස් දෙනවා නම් බැඳෙනවා. අදහස් කෙනා අදහස් වෙනස් වුනහම ඇලු දෙය ගැටෙන මොනවත් වෙනස් කරන්න ඕනේ. අදහස වෙනස් කරගත්තාම ඇති හොඳටම. බය නොවුණු දෙයකට බය වෙන්න, බිය වුණු දෙයකට බිය නොවීන්ට කළ යුත්තේ අදහස් වෙනස් කිරීම. බුද්ධිය මම ඉන්නවා කියනවා, මම නෑ කියනවා. කෙනෙකු ඉන්නවා කියනවා, කෙනෙකු නෑ කියනවා. මේ දෙකම කියන්නේ බුද්ධිය. ඉන්නවා කියනවත් බුද්ධියට පුළුවන් ඉතාම ප්‍රබල තර්ක මතු කරන්න. ප්‍රබල සාධක ගෙනල්ලා බුද්ධියට පුළුවන් මම කියා කෙනෙකු, පුද්ගලයෙකු කරන කෙනෙක්, විඳින කෙනෙක් ඉන්නවා කියා ඔප්පු කරන්න. බැරි නෑ පුළුව. ඒ වගේම බුද්ධියට පුළුවන් නෑ කියා ඔප්පු කරන්න. එහෙම කෙනෙක් නෑ කියලා අර තර්කවලට ප්‍රතිතර්ක ගේන්න. ඒ නිසා හිතවතුනේ හැම දෙයක් පිළිබඳවම තර්ක හා විතර්ක තිබෙනවා. ඕනෙම දෙයක් ගැන තර්කක් තිබෙනවා, විතර්කක් තිබෙනවා. නැති දෙයක් තියෙනවද බලන්න. හොඳයි කියන්න තරකක් පුළුවන්, නරකයි කියන්න තරක කරන්නත් පුළුවන්. සිහිබුද්ධිය ඇති වුණොත් මොහොතක අනේ සිහි බුද්ධියට පේනවා මේ සියල්ල අදහස් බව. හිතක මැවුණු, හිතක ඉපදුණු අදහස්. අදහස් උපදින්නේ හිතේ. හිතට පිළිවන් ඕනෑම අදහසක් ඇති කරගන්න. ඕනෑම අදහසක් ඇති කරගෙන ඒ ඇති කරගත්ත අදහස හරි කියලා ඔප්පු කරන්න. අදහසක් හරි කියන්නේ තව අදහස් ඕනේ. හරියට මේ ඔප්පු කරන්න සාක්කිනේ ඕනේ. කෙනෙක් එකක් කියනවා. ඉතින් ඒක ඔප්පු කරන්න ඒ දේම කියන තව 3-4 දෙනෙක් ඕනේ. එච්චරයි. ඔප්පු කරන්න සාක්කි. එකම දේ කියන කීප දෙනෙක් ඕනේ. ඒ වගේම මේ බොරු කරන්නත් සාක්ෂි නේත් ඕන. එහෙම නෙමෙයි කියන්නේ. කියන කීප දෙනෙක් ඕනේ. කෙනෙක් එකක් කියනවා. ඒ කියන දේ ඔප්පු කරන්න ඒ දේම කියන තව දෙතුන් දෙනෙක් ගේනවා. එතකොට ඒ කිව්වේ බොරුවක් කියලා ඔප්පු කරන්න එහෙම නෙවෙයි කියන කීප දෙනෙක් කියනවා. දැන් මේ ක්‍රමයට යථාර්ථය දැනගන්න බෑ. මුළු ලෝකෙම කීවත් ලෝකෙම එකතු වෙලා එකක් කීවත් එයින් යථාර්ථය වෙනස් වෙන්නේ නැහැ. දැන් මුළු ලෝකෙම කිව්වොත් මෙතන කෙනෙක් ඉන්නවා. අදහස් වලට එහා ගිය කෙනෙක් ඉන්නවා. ඒ වගේම ලෝකෙම කිව්වොත් මෙතන කෙනෙක් නැහැ. ඒ කීම උද කෙනෙක් මතුවෙනවද කෙනෙක් නැති වෙනවද? ඔප්පු කිරීම සහ බිඳ හෙලීම් මේ බුද්ධිමය කාර්යයන්. බුද්ධියට කරන්න බැරි දෙයක් නෑ. බුද්ධිය කරන්නේ භ්‍රාන්ති ඇති කිරීම. වඩාත් බුද්ධිමත් නම් වඩාත් භ්‍රාන්ති ඇති කරන්න පුළුවන්. බුද්ධිමත්කමේ ලක්ෂණයක් තමයි භ්‍රාන්ති වීම, භ්‍රාන්තියට පත්වීම, අනිත්‍යව භ්‍රාන්තියට පත් කරවීම, කරවන්න පුළුවන් හැකියාව. ඒ බුද්ධියට තියෙනවා. බුද්ධිය නැත්තම් බෑ. සිහි බුද්ධිය හිතවතුනි, මේ දෙපැත්තටම වැටෙන්නේ. දකින්නවා මේ අන්ත දෙකම අදහස් වලින් ගොඩනැගුණු වේදිකා දෙකක් පමණයි. මනෝවිඤ්ඤාණයෙන් අදහස් උපදින්නේ මනෝවිඤ්ඤාණයෙන්. ඒතර මනෝවිඤ්ඤාණයෙන් මතුණු උල්පතක් එකම උල්පතකින් දෙපැත්තට ගලා යන දිය දහරා දෙක පමණයි. ඇත නැත, ඉන්නව නැහැ, පවතිනව පවතින්නේ නැහැ. මේ අදහස් දිගේ ආපසු ආවොත් නවතින්නේ වෙන කොහේවත් නොවේ මනෝවිඤ්ඤාණය. උල්පත හොයාගෙන ආවොත් හමු වෙන්නේ මනෝවිඥානෙ, මනස. සී බුද්ධිය මේ කිසි එකක් බරපතල විදියට ගන්නෑ. හිතන්න දෙයක්වත් නෑ. ඇත්තටම හිතන්න දෙයක්වත් නෑ ඔය වගේ. කතා කරන්න, වාද කරන්න කොහෙත්ම දෙයක් නෑ. සී බුද්ධියට වාදයක් නෑ. කිසිම දෙයක් ගැන එයාට වාදයක් නෑ. වාද කරන්න නම් අදහසක් හරි කියලා අල්ලගන්න ඕන. එහෙම නැතුව වාද කරන්න පුළුවන්ද? මේ අදහස හරි. එහෙම හරි කියපු ගමන් තමයි ඔය අදහස වැරදි කියන හැඟීම ඇති වෙන්නේ. එහෙම නැත්නම් කොහොමද? ඊළඟට මේ අදහස මගේ, ඔය අදහස ඔබගේ, මම හරි ඔබ වැරදි. බලන්න මේ කොච්චර දුර යනවද? ජීවිත කාලයම වාද කර කර ඉන්න පුළුවන්. හැබැයි මේ වාදයේ මුලට ගියොත්, මුලටම ගියොත් මනසින් මතුණු පුංචි අදහසක් එපමණයි. දැන් එතන ඇයි අපි නැවතුනේ නැත්තේ? ඇයි අපිට එතන නවතින්න බැරි වුනේ? බැරි වුනේ ලස්සන හේතුවක් නිසා. කුමක්ද? අදහස්, අදහස් අනුභව කරන භූතයෙක් ඉන්නවා, යකෙක් ඉන්නවා. එයාගේ කෑම තමයි අදහස්. එක එක දේවල් කනවනේ. දැන් මිනිස්සු බත් කනවා, විපාන් කනවා, වෙන දේවල් කනවා. එතකොට සත්තු ඉන්නවා, පණුව කන සත්තු ඉන්නවා. ඉතින් ඒ වගේ මේ දැන් ගන්ධබ්බ කියන්නේ සුවඳ, ගඳ සුවඳ අනුභව කරන ජීවීන් ගන්ධබ්බ. ඒ වගේ මේ අර අදහසක් ඉපදුණු තැනම, ඒ තැනම බලාගෙන ඉන්නවා කට අරගෙන භූතෙක්. බඩගින්නේ, පුදුම බඩගින්නක ඒ භූතයා ඉන්නේ. කවදාවත් එයාගේ බඩ පිරෙලා නැහැ. දැන් ප්‍රේතයෝ ගැන අහලා තියෙනවනේ, කියවලක් තියෙනවනේ. කොපමණ කෑවත් බඩ පිරෙන්නේ නැහැ. කර්ම විපාකයක්. එසේ මෙසේ බඩගින්නක් නොවේ. අපි දන්න බඩගින්න ඉවසන්ට පුළුවන්නේ. හැබැයි ඉවසන්ට බැරි බඩගින්න. අන්න එබඳු ඉවසිය නොහැකි සාගින්නකින්, සාගින්නකින් පීඩා විඳින පෙරේතෙක් කට අරගෙන ඉන්නේ. අදහසක් ආපු ගමන් එයා ගිලිනවා, විජහට ගිලිනවා පැනලා. ඒක මොකද්ද කියලා හො, මොකද්ද මේ හොයන්නේ? බඩ පිරෙන්නේත් නැහැ. අදහසකින් බඩ පිරෙන්නේ කොහොමද? මෙයාට තමයි මමත්වේ කියන්නේ. මමත්වය, මමත්වයට කෑම තමයි අදහස්. මේ භූතය, එයාට භූතයක් කිව්වත්, පෙරේතයක් කිව්වත්, මමත්වේ කිව්වත් නමක් පමණයි. දැන් කාටවත් මේ පෙරේතයා පෙරේතෙක් කිව නෙමෙයි, භූතෙක් කිව්වත් නෙමෙයි. මේ වැඩසටහනෙන් පස්සේ කෝල් කරලා අහන්න එපා මට පෙරේතෙක් කිව්වද භූතෙක් කිව්වද. එහෙම මේ කාටවත් නෙමෙයි කියන්නේ. මමත්වය එයාට කෑම තමයි අදහස්. එයා කන්නේ අදහස්, ගිලින්නේ අදහස්, පවතින්නේ අදහස් වලින්. හේතුව මමත්වය කියන්නේ අදහසක්. ඒක ඇත්තක් නෙවෙයි. ඇත්තටම මේ පවතින යථාර්ථයක් නොවේ මමත්වය කියන්නේ. එයත් අදහසක්. අදහස් වලින් නිමවුණු දෙයකට තමයි මමත්වය කියන්නේ. ඒ නිසා එයාගේ පැවැත්මට අදහස් ඕනේ. අදහසක් ගිල්ලා කියන්නේ ඒකට දහමේ පාවිච්චි වෙන වචනේ තමයි උපාදාන. උපාදාන. ගිල්ල කිව්වට තමස් නැහැ. ගිල්ල. දැන් ගිල්ලාම උගුර හිර වෙනවා. හරි පිලි කොක්ක්ක් වගේ ඇමිනෙනවා. මේ අදහස් වල ඇමකුත් තිබෙනවා කොක්කකුත් තිබෙනවා. බිලි කොක්කක. ඒක ඇමකුත් තිබෙන රහකුත් තියෙනවා. ඒ රහ නිසා ගිල්හම ඒ අදහසේ තිබෙන ඇමිනෙන ගතියක් ඒ උගුරේ හිර වෙන. ඉන්පල් ඇහැට යන්න. ඒ නිසා දිරවන්නේ නැත. කිසිම අදහසක් දිරවන්නේ නැහැ. ජීර්ණේ වෙන්නේ. මේ ඔක්කොම උගුරේ හිර වෙන. මොන අදහස හිතවතුනි මොන අදහස මොන බුද්ධිමත් අදහස උනත් හිර වෙන. කුමක්ද වෙන්නේ මේවා උගුර ඇතුලේ නැත්නම් ඔළුව ඇතුලේ තම තමන්ගේ ස්ථාන හොයාගන්න නිජ බිම් හොයාගන්න සටන් කරමු. අදහස් අදහස් සටන් කරමු. විතක්ක කියන්නේ විතක්ක. අප ගිලලා තියෙනවා. අප කියන්නේ මමත්වය. බලන්න මොනවද ගිල්ලේ නැත්තේ. මේ ගැලපෙන දැන් කෙනෙක් කෑවොත් ගැලපෙන ආහාර ඒක කොහොම හරි විරවයි. හැබැයි නොගැලපෙන ආහාර එකකට එකක් ගැලපෙන්නේ නැති ආහාර ගිල්ලොත් මොකද්ද වෙන්නේ? අනේ බඳු දෙයක් තමයි මමත්වයට වෙලා තියෙන්නේ. එයාට දැන් එක තැනක ඉන්න බෑ, දිරවන්නේ. මොන තරම් අදහස් ගිලලා තියෙනවා. ඒ තමයි උපාදානයේ ස්වභාවය. උපාදාන වුණොත් ඕනෑම දෙයක් නිවි සැනසෙලින්ට බෑ. නිවි සැනසෙලින්ට දෙන්නේ නැහැ උපාදානය. උපාදාන කළ දේ මේ කාරණේ ඉවර කරන්ට අදහසක් උපදින තැන සිහි බුද්ධිය තිබුණොත් කුමක්ද වෙන්නේ? දැන් දෙන්නෙක් ඉන්නවා. අදහසක් උපදින තැන කට අරගෙන බලාගෙන ඉන්නවා ඉගිලින්න කෙනෙක්. උපාදාන කරන්න ඉන්නවා. මගේ අදහස හරි අදහස මෙහෙම තමයි වෙන්නේ. අනිත් සියල්ල බොරු. එහෙම එහෙම හිතන්නේ හිතන්න තමයි මමත්වයේ පවතින්නේ. යාට හැම මොහොතකම උපාදානියක් ඕනේ. උපාදානය නැති උච්ච ගමන් මමත්වයේ නැති වෙලා යනවා. මමත්වයේ තියෙන කල් උපාදාන කරනවා. උපාදාන කරන තුරු මමත්වයේ තියෙනවා. හරියට ශරීරයේ හුස්මයි වගේ. ශරීරයේ ප්‍රාණවත් තියෙන කල් හුස්ම ගන්න. හුස්ම ගන්න කල් ශරීරයේ ප්‍රාණවත් තියෙනවා. එකක් නැත් නැවතුන ගම අනිත් එකක් නවතිනවා. ආයි පණ තියෙන ශරීරයක් නෑ හුස්ම නැවතුනොත්. ශරීරයට යම්සේ හුස්මද මමත්වයට උපාදානයක් ඒ වගේ. මේ බුද්ධිය කියනවා හොඳ දේ අල්ලගන්න. හොඳ දේ අල්ලගන්න. මේවා හොඳයි. හොඳ දේ අල්ලගන්න. නරක දේ අතාරින්න. මේ සිහි බුද්ධියක තමයි අපි ඉන්නේ. මේ භූතය කට ඇරගෙන බලන් ඉන්න භූතය කවදාවත්ම තමන්ගේ සාගින්නට ඒ බඩගින්නේ ප්‍රමාණයට කන්ට හම්බුනේ නැති. ඒ නිසා හැමදෑම දුකින් ඉන්න මේ භූතයව පේන්නේ සීබුද්දේ. එහෙම කෙනෙක් ඉන්නවා. ඉතින් එයාට තව තව ඛණ්ඩ දෙනවද? ඒක පිනක්ද? ඒක කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නැත්නම් ඇති කියන්නේ නැත්නම් ඒ දුක නැති වෙන්නේ නැත්නම් නොකෑව කියලා වැඩි දුකක් එන්නේ නැත්නම් දෙයක් ඛණ්ඩ දෙන එකේ පිනකුත් නැහැ, නොදුන්නා කියලා පවකුත් නැහැ. මේ තමයි සීබුද්ධියට පේන කාරණිය. කලින් දවසකත් කීවා මේ පිල්ලි ගැන, මොනවායින් හරි පිල්ලියක් හදලා ඒට ජප කරාම ඒ පිල්ලියට පණ එනවා කියලා. මමත් එයත් ඒ වගේ හිතවතුනි, කිසි වෙනසක් නැහැ. උපාදානයෙන් උපාදානයෙන් නැමැති මාත්‍රයෙන් තමා මමත් මමත්වේ නැමැති පියට පණ දෙන්නේ. ඉතින් මන්ත්‍රය ජප කිරීම පිනක්ද? දැන් මොකක් හරි බලියක් හදලා දැන් බලියක් තියෙන එකට පණ නැහැ. දැන් මන්ත්‍රය ජප කළොත් ඒ පිළිය කරගන්න පුළුවන්. පිළියක් කළා කාව හරි බය කරන්න අනතුරක් කරන්න පුළුවන්. ඒ මන්ත්‍රය ජප කිරීම පිනක්ද? ජප නොකර සිටීම පවක්ද? දැන් පණ දෙන්නේ නැහැ නේ, මන්ත්‍රය ජප කරේ නැත්නම් පවක් වෙන්නේ නැහැ. මෙතන පින් පව වලින් මනින්න බෑ. පිනකුත් නැහැ එතන, පවකුත් නැහැ, දුකකුත් නැහැ, කර්මකුත් නැහැ, විපාකේ කුත්. සීබුද්ධිය කරන්නේ අදහසක් ඇති වෙන විටම එතන ඉන්නවා. භූතයක් අටහැරගෙන ඉන්න තැනටත් කලින් ඉන්නේ, ඊටත් කලින්. මෙය අදහසක් පමණයි, අදහසක් පමණයි, සිතිවිල්ලක් පමණයි. හරයක් නැහැ. හරයක් නැහැ කියන්නේ සීබුද්ධිය දකිනවා යමක් වෙන්නේ කොහොමද? යමක් නොවෙන්නේ කොහොමද? මේ දෙකම සීබුද්ධියට දකින්න පුළුවන්. වෙන්නේ කොහොමද, නොවෙන්නේ කොහොමද? ඒ ගැන හිතන්න දෙයක් නැහැ. වෙන විදිහකට හිතුවා කියලා ඒ මේ සිදුවෙන දේ වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට තරහ එන එක ගන්න. තරහ එන්නේ සරලෝකියොත් අකමැති දෙයක් වීම නිසා කියන්නේ. එතකොට ජීබුද්ධියට පේනවා අකමැති දෙයක් වෙනකොට තමයි තරහ එන්නේ. කමැත්තක් හිතේ තියන් හිටියොත් ඒ අකමැති දේ වුණොත් තරහ එයි. සීබුද්ධිය දන්නවා. හැබැයි ඊටත් කලින් සීබුද්ධිය දන්නවා අකමැත්තක් ඇති වෙන්නේ කැමැත්තක් තියෙන නිසා. කිසියම් ස්වභාවයකට කැමැති නිසායි ඊට ප්‍රතිවිරුද්ධ ස්වභාවයකට අකමැති වෙන්නේ. ඒතර කැමැති වෙනකොටම සීබුද්ධිය දන්නවා මේ උටිකන්ද තමයි ලෑස්ති වෙන්නේ. කාගෙන්ද? කාගෙන්ද? ස්වභාවයෙන්. පැවැත්මෙන් උටිකන්ද යන්නේ. මොකද කැමැති වෙන්නේ පැවැත්මේ එක පැත්තකටනේ. උතර වලිගේ, වලිගෙට කැමැති වුණොත් ඔළුව ඇවිල්ලා දෂ්ට කර. සීබුද්ධිය ඒක දන්නවා. ඒ නිසා සීබුද්ධිය මුලින්ම කියනවා මෙතන කැමැති වෙන්න දෙයක්වත් නැහැ. අන්තර බලන්නේ හිතවතුනි, කැමති වෙන්නේ දැන් තණ්හාව ඇති වෙන්නේ තණ්හාව ඇති වෙන්නේ සුවේට. පටිගේ ඇති වෙන්නේ දුකට. දර මේ දුක සැප පෙරලෙන සැප දුක වෙන. තණ්හාව පටිගේ බවට පත් වෙනවා. ඒත් මෙහි වෙන්න කලින් සීබුද්ධිය දන්නවා. බුද්ධිය දන්නේ නැහැ. සීබුද්ධිය දන්නේ. තරහෙන්ට පුළුවන්. එතකොට තරහ එනවා. දැන් මේ ධර්මතාවය අපි වෙන විදිහකට හිතුවා කියලා වෙනස් වෙන්නේ නැහැ. නෑ තරහ එන්නේ කර්මය නිසා කියලා. එහෙම හිතුවා කියලා අකමැති දෙයක් වෙන විට තරහ නැවිදින් තියෙනවද? තරහ එන්නේ බඩගිනි නිසා. බඩගිනි ඉන්නකොට තරහ එනවා. බඩගින්න නැත්තම් තරහ එන්නේ නැහැ. මෙහෙම හිතුවා කියලා තරහ නොවේ තියෙනවද? අපිට ඕන එකක් හිතන්න පුළුවන්. මේ යථාර්ථය වෙනස් වෙන්නේ නැහැ. සිහිබුද්ධියට පේන යථාර්ථය. යථාර්ථයයි මේ මවා ගන්න අදහසුයි කිසිම ගැළපීමක් නැහැ. මොනම ගැළපීමක්වත් නැහැ. හැබැයි යථාර්ථය වැහිලා තියෙන්නේ අදහස්වල. අදහස් කන්න කන්න යථාර්ථය තව තව වැහෙනවා. උපාදාන කරන්න කරන්න. සිහිබුද්ධිය හිටගන්නවා. අර කට ඇරගෙන ඉන්න භූතයයි අදහස් උනන උල්පතයි මැද්දෙන්. මේක පවක් නෙවෙයි. මොකද මේ මනසේ බඩ පිරෙන්නේ නැහැ කවදා. එයා කන්න කන්න දුක වැඩි. බඩ ගින්න වැඩි කන්න කන්න. කන්න කන්න හාමස්සේ. අදහස් උපදිනවා. අදහස් උපදිනවා. උපාදාන කිරීමක් නැහැ. උපාදානයක් නැහැ. අනුභව කිරීමක් නැහැ. හුස්ම නැති වුණු මොහොතේම අර පණ තිබුණු ශරීරය තවදුරටත් පවතින්නේ වගේ අදහස් උපාදාන වීම නැවතුණු ගමන්ද උපාදාන කළ කෙනත් නැති වෙලා යනවා. එයාට ඉන්න බෑ. මේ ගැන මේ දිගටම කියන්න උනේ එක මැදදි නැවැත්තුවනම් මේ මුල මැද අග ගලපගන්න බැරි වෙනවා. තාමත් සමහර විට ඉවරයක් නැතුව ඇති. කෙලවරකටම මේ සම්බන්ධය ඇති නොවෙන්න ඇති. ඒ වුණත් හිතවතුනි සිහිබුද්ධිය නැති තැනක අදහස් මගේ කරගන්න කෙනෙක් ඉන්නවා. සිහිබුද්ධිය ඇති වුණොත් එසේ බුද්ධියට තමා පේන්නේ අදහසුයි යථාර්ථයයි දෙකක් බව. එයාට ප්‍රශ්නයක් නෑ මොනවා හිතුණා. මොනවා හිතුණා සී බුද්ධියට ගැටලුවක් නෑ. මක් නිසාද එයා ඉන්නේ යථාර්ථයත් එක්ක. කරකෙනවා කිව්වත් කරකෙන්නේ නැහැ කිව්වත් හතරැස් කිව්වත් සමතලා කිව්වත් රවුම් කිව්වත් කිසි ගැටලුවක් නැහැ. ඒ ගැටලුව එන්නේ කාටද? ඔයින් එකක් අල්ලගත්ත කෙනාට. හතරැස් කියලා අල්ලගත්ත කෙනාට තමයි රවුම් කිව්වම රිදෙන්නේ. රවුම් කියලා අල්ලගත්ත එක්කෙනාට හතරැස් කිව්වොත් රිදෙනවා. මේකක්වත් අල්ලගත්ත නැති කෙනා එයාට මොකක් කිව්වත් ප්‍රශ්නේ නෑ. අනුපාදාය උපාදාන නොකිරීම පිණිසයි භාවනාව. භාවනාවේදී ලබන අත්දැකීම්, ඒ අත්දැකීම් ලබන සිහිය, ඒ සිහිය තියෙන භාවනා කරන කෙනා මේ කිසිවක් අල්ලා නොගැනීම පිණිසයි භාවනාව. අතාරින්ට නෙවෙයි භවනාව, අල්ලා නොගැනීම පිණිසයි. බුද්ධිය තමයි අපිට කියන්නේ අතාරින්. ඉතින් යාට වෙන කියන්න දෙයක් නැහැ නේ. අල්ලාගෙන තියෙන නිසා අතාරින්න කියලා. මේක හොඳ බුද්ධිමත් උත්තරයක්. සිහි බුද්ධිය තමයි කියන්නේ අල්ලාගන්න එපා. අතාරිනවද ප්‍රශ්නේ ඉන්නේ අල්ලාගත්තොත්. අල්ලාගන්න එපා. අල්වා නොගැනීම පිණිසයි භාවනාව. භාවනාව අල්ලගන්නෙත් නෑ. භාවනා කරන කෙනා අල්ලගන්නෙත් නෑ. අල්ලගන්න දෙයක් නෑ. මත් නිසාද භාවනාව යනු අල්වා නොගැනීමයි. අහන්න යමක් තියෙනවා නම් අහන්න. එහෙම නැත්නම් අපි ඒ අදහසත් එක්ක
නිහඬ වෙමු. ගැටලුවක් තියෙනවා නම් අහන්න.
තෙරුවන් සරණයි සල්ලා. දැන් අදහසක් එක්ක ඇලෙනවා කියන එක තේරෙනවා සර්. ගැටෙනවා කියන එකත් තේරෙනවා. මුලා වෙනවා කියන එක සර් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද සර්?
ඔව් අදහස තමයි දේ කියලා හිතනවා. මුලා වෙනවා කියන්නේ ඒකයි. දැන් අපි කෙනෙක් ගැන කතා කරනවා කියන්නේ අහවල් කෙනා මෙහෙමයි අර එහෙමයි හරි හොඳයි හරි නරකයි කියලා කතා කරනවා. විතර අපි හිතනවා මේ කතා කරන්නේ ඒ කෙනා ගැන. ඒ කෙනා ගැන නෙමෙයි කතා කරන්නේ. එයා ගැන මගේ අදහස් කියන්නේ. හැබැයි අපි රැවටෙනවා මේ ඒ අදහස තමයි කෙනා නෑ. ඒ අදහසයි කෙනයි දෙන්නේ. මේ මගේ අදහස් ටිකක් මං කියන්නේ. ඒකට ඒ පුද්ගලයා කොහෙත්ම සම්බන්ධයක් නෑ. චතුරාර්ය සත්‍ය ගැන අදහස්. ඉතින් ඒ චතුරාර්ය සත්‍ය ගැන අදහස් තිබ්බට ඒවා චතුරාර්ය සත්‍ය වෙන්නේ. මුලා වෙන්නේ එතනින්. ඒක තමයි භයානකම, ඇලෙන ගැටෙන එකට වැඩිය මුලා වීම. චතුරාර්ය සත්‍ය දන්නවා. ඕ දන්නවා. කියන්න පුළුවන් නේ අපිට. ඒක බොරුත් නෙමෙයි. හැබැයි ඒ චතුරාර්ය සත්‍යද නෑ. ඒ අපේ අදහස. ආර්ය අෂ්ටාංගික මාර්ගය දන්නවා. ඕ මොනවද? සම්මා දිට්ඨිය. සම්මා සමාධියටම කියන්න පුළුවන්. ඉතින් අපි කියන ආ මේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. නෑ අපේ අදහස. අපේ අදහස් අදහස් විදිහට දකින්න නෑ. අපි කියන මේ තමයි දේම. මේ අදහස් අපි තුල ඇති කරනවා බ්‍රහන්තිය. බ්‍රහන්ති කියන්නේ බ්‍රහන්තියක් ඇති කරනවා ඉලූෂන් එකට. ඒ කියන්නේ මායාවකට එහා ගිය හැලුසිනේෂන් එක. බ්‍රහන්තියක් ඇති කරනවා දන්නවා කියන්නේ. දන්නවා. ඒක තමයි ලොකුම මුලාව. මේ කතා කරන මමත් අහුම්කම් දෙන ඔබත් ඉන්නේ මුලාව. අදහසක් ආපු ගමන් වචනයක් ගත්ත ගමන් කරන ඒ දේ අපි දන්නවා. අපි දන්නවා. දන්න නිසා කතා කරන්නේ. හැබැයි අර සිහි බුද්ධිය දෙන්න ආවොත් සිහි බුද්ධියේ පළවෙනිම මහාන ප්‍රශ්නේ ඔබ ඇත්තටම දන්නවා. ඇත්තටම දන්නවා. දන්නවා කියලා හිතන් ඉන්නවද නැත්නම් ඇත්තටම දන්නවද? ඒතර දන්නවද කියලා බලන්න. ඔව් කියලා උත්තර දීලා පේරෙන්න බෑ. ඒ බුද්ධි පරීක්ෂණ වලට නම් පුළුවන්. ඒ සී බුද්ධියේ ඉස්සරහා හැම උරු කියලා බේරෙන්න බෑ. දන්නවද කියලා බලන්න බෑ. බලන්න. දන්නවද ඔය අපි කියන ඕනෑම වචනය. ඒක ඇත්තටම දන්න. දන්නේ නැත්නම් වචනයක් විතරයි. වචනේ දන්නේ. වෙන මොනවද දන්නේ? මේ තමයි ලොකුම මුලාව. මේ මුලාවෙන් ඉඳයි අපි සංසාරේ. ඇලීම ගැටීම දෙවෙනියට.
තෙරුවන් සරණයි මට ඇතුළත මේ ඇති වුණ මොකද ප්‍රශ්නයක් මට නෙවෙයි. මට තේරුණ දෙයක් තමයි ඕනම දෙයක් ධර්ම දේශනාවකදී ඕ ලෙස උනත් දේශනා කරන්නේ සේගේ අදහස් ටිකක් නේ. හැබැයි අවබෝධ කරගත් දෙයක් වුණාට ඒක දෙන්නේ අදහස් ටිකක් නේ. එතකොට මේ අපි ඒක අදහස් අරගෙන අපේ හිතේ පැල කරගෙන ඒ මොහොතේ දැනුමක් විදිහට ඒක ගබඩා කරගන්න උත්සාහ කරනවා නම් එතනින් වැටහීමක් ඇති වෙන්නේ නැහැ. නමුත් මට තේරුණ දෙයක් තමයි ඒක දැනුමක් විදිහට ගන්නවට වඩා සිහියෙන් අහගෙන ඉන්නකොට අන්තිමේදී වගේ අම් කිසි වැටහීමක් ඇති වෙනවා. දේශනාව හෝ සර් යම් උත්සාහ කරන්නේ මොකක්ද කියන එක වැටහීමක් වෙනවා. අනේ වැටහීමේදී කෙනෙක්ව වෙනස් කරනවා. එතකොට ඒක නේද නියම දේශනාවක් ශ්‍රවණය කරන විදිහ. තෙරුවන් සරණයි.
ඔව් මේ අදහස් තමයි කියන්නේ. දැන් මේ වෙන මොනවා කියන්නේ? මෙතන මේ දෙවිදිහක නෙමෙයි මේ මෙහෙම එකක් තමයි මේ දැන දැනම වැරදි අදහස් කියන්න පුළුවන්. ඒක වැරදි කියලා දැන දැනම හරි වගේ කියන්න පුළුවන්. ඒතර ඒක පවක්. ඒක පවක් නේ දැන දැනම වැරදි අදහස් කියන. හරි කියලා. ඊළඟට මේ හරි කියලා හිතාගෙන වැරදි අදහස් කියන්න පුළුවන්. දැන් වැරදි බව දැන දැන හරි කියලා කියන එක. වැරදි නෑ මේක හරි කියලා හිතාගෙන හැබැයි කියන්නේ වැරදිද? ඒක අකුසලයක්. පවකට එහා ගිය අකුසලයක් ඒක. එළකට අපි අත්දකින්න දේවල් කියන. ඒ අත්දකින්න දේ කියන්නත් පුළුවන්. හැබැයි කියන්නේ මම මෙහෙමයි අත්දකින්නේ. මගේ අත්දකින්න මේකයි. මේක තමයි පරම සත්‍ය වෙන කෙනෙකුට වෙන අත්දැකීමක් තියෙන්න බෑ. හැමෝම මේ අත්දැකීමම ලබන්න ඕනේ. අනිත් හැම කිව්වොත් ඒව අදහස්. මේවා තමයි අදහස් කියන්නේ. අදහස් නෙමෙයි අපි අත්දකින්න දේ කියනවා. හිතනක් විතරයි. මට හිතලා ඉතින් ඇත්ත නම් ඒක මට හිතලා නම් මං කියනවා මට හිතලා මට රස වෙනවා මං කියනවා මට රස වෙනවා ඒක මගේ අත්දැකීම රසනේ හොඳයි අන්නතහස හැමෝටම රසනේ දැනෙන්න ඕනේ ඒකත් අදහස කවුරු හරි හිතලා කිව්වොත් එහෙම වෙන්න බෑ කියලා වාද කරන්නේ ඒ වාද කරන්නේ මේ ප්‍රශ්නේ කියන දේ අල්ලගෙන තියෙන නිසා උපාදාන කරගන්න. එතකොට මේ කොහොම හරි දැන් ඔය ඔන්න බලන්න තුන් ආකාරයක දේවල් එළියට එනවනේ. මොනවද එකක් වැරදි බව දැන දැන හරි කියලා කියන. ඊළඟට හරි කියලා හිතාගෙන වැරදි දෙයක් කියන්නත් පුළුවන්. තුන්වෙනි කාරණේ තමන්ගේ අත්දැකීමක් කියන්නේ. හැබැයි කොහොම කිව්වත් අන්තිමට අහන කෙනාට මේවා ඔක්කොම අදහස් තමයි. මේ සියල්ල අදහස්. හැබැයි අර එක සහ දෙකෙන් ගමනක් යන්න බෑ. ඒවයි පාරක් නෑ. පාරක් නෑනේ. ඒ අහුවා ඉතින් රසවත් නම් හොඳයි රසවත් නැත්නම් ඉතරයි තර්ක කරන්න වාද කරන්න කිව්වයි ඒ එතනින් එහා ගමනක් ආහාරක් නැහැ ඒක කෙනෙක් අත්දැකීමක් කතා කරනකොට එතන අනි අහන් ඉන්න කෙනාට මාර්ගයකුත් අනේ ඒ මග මාර්ගයක් මතුවෙන්නේ කොතනද කියන ඒ විමසිල්ලෙන් තමයි අහන්නේ. සීබුද්ධියෙන් අහනවා කියන්නේ ඒයි. මේ අදහස් බව දන්නවා. ඒ අදහස් එක්ක ගැටෙන්න හැප්පෙන්න ඇලෙන්න යන්නේ නැහැ. සීබුද්ධිය අහගෙන ඉන්නේ. එයා බලාගෙන ඉන්නේ මේ කියන දේවල් මේ ඔක්කොම වල්පල් කියලා වැල්වට aran කියලා මේ ඔක්කොම කියාගෙනනකොට උතනින්ද දොරක් ඇරෙන්නේ. තමාට එක දොරයි ඇරෙන්නේ. හැබැයි එක දොර අරින්න පැය ගාන දඟලන්න. සීබුද්ධියට ඕනේ එච්චරයි. එයාට ඕනේ පාරක් දැනගන්න පමණයි. ඒතර පාරක් නැති දේශනා තියෙන්න පුළුවන්. ඒ වගේ කිසිම පාරක් නැහැ. මාර්ගයක් ගැන කතාවක්වත් නැහැ. ඔච්චර ඇහුවත් අහන්න හොඳයි රසවත්. අදී රසවත් විනෝද ජනකයි එහෙනම් පාරක් පාරක් මාර්ගය මතු වෙන්නේ අත්දැකීමකින් කියවෙන විට අසීබුද්ධින් අහන් ඉන්න කෙනාට පමණයි ඒ පාරක් තේන්නේ එහෙම නැත්නම් එයාට ඒක දේශනයක් පමණයි හොඳ හෝ නරක දේශනයක් පමණයි. සීබුද්ධියෙන් අහන් හිටියොත් කොතන හරි එක්ක මුල එක්ක මැද එක්ක අග බොහෝ විට අන්තිම හරියට එනකොට තමයි එක පාරට මෙන්න මේ තමයි පාර කියන්නේ. ඉතින් ඒක ඒ වාක්‍ය විතරක් ඇහුණත් ඇති. හැබැයි ඒ වාක්‍ය විතරක් කිව්වට මදි. ඉතින් එතනින් එහාට ඒ අපේ අතේ තියෙන අහන කෙනාට තමයි ඉන්නේ හා පැටිටි. අයනම් මේකයි කරන්න තියෙන්නේ. මෙච්චරයි කරන්න තියෙන්නේ. ඒක හරි පැහැදිලි වෙන්න. අනිත් ඒ ඔක්කොම අදහස්. ඒ ටික ඒ සියල්ල හුලඟ යන්න ආරින්. බොල්. ඒක බොල්. ඒක හුලඟ යයි. බුලන් කරනවා කියන්නේ ඒක නෙවෙයි බුලන් කියන්නේ. අර බීජය බීජයක් තියෙන ඒ දේ පමණ අනේක පරිකමන්නේ ඒ දේ තියන. ඒ තමයි කැලේ. අනිකක්වත් කැලේ. ඒ බොල්. අදහස් බොල්. අත්දැකීම් සජීව. මේ දෙක වෙන් කරගන්න. ඒ වෙන් කරගන්න පුළුවන් හැකියාවට තමයි සීබුනේ. පිළිතුරක් ලැබුණද?
ඔව් ඒක මේ සර්ගේ දේශන රටාව තුළ ඉස්සෙල්ලාම තිබුණා. ඉතින් ඒකන තමයි මම සඳහන් කරේ. ඉතින් ඒ විදිහට නේද ඒ කියන්නේ අපි ශ්‍රවණය කළ යුත්තේ කියන එක තමයි ඇහුවේ. හරි. එතකොට දැනුමක් විදිහට ගවඩා වෙන්නේ නැහැ. ඇත්තට මේ වගේ අන්තිම අරිය තමයි ගොඩාක් කලාවදී වැටහීමක් එන්නේ. ඒක දැනුමක් නෙවෙයි, ඒක වැටහීමක් එන්නේ දේශනාව අවසානයේ සයි. ඒකයි පිටසට ගොඩක් ස්තුතියි ගොඩක් තින්.
ඔව් මතක තියාගන්න හදන බුද්ධිය. එයාට ඕනේ මේව මතක තියාගන්න. අර මමත්තය එයාට ඕනේ මේව කාලා කොහරි ගබඩා කරගන්න. මමත්තයට ඕනේ. සීකුත්තියට එහෙම පෙරේතකමක් නැහැ. එයාට ඕනේ මේකේ තේරුම් ගන්න. ඉතින් මේ දෙකක් වෙන් කරගන්න. වෙන් කරගන්න. අර මතක තියාගන්න. ගබඩා කරගන්න එහෙම ඉච්චර වැදගත් නැහැ. ඒ වගේ වැදගත් මෙතන නිදහසේ විවෘතව ඉන්න. වෙන දෙයක් වුණාවි කියලා ඉන්න. හොඳ අවධානයෙන් ඉන්න. හොඳ අවදිමත් භාවයෙන් ඉන්න. මේ සිතිවිලි අල්ලගන්න නැතුවයි. හිතන දේ තියෙනවනේ. මේ කියන දෙයට අදාළ හරි බාහිර දෙයක් ගැන හරි එන සිතිවිලි කියන්නේ ඒව නම් අල්ලගන්න යන්න එපා. ඒ සිතිවිල්ලක් අල්ලගත්තොත් නම් වැහෙනවා. ලොක් වෙනවා ඊට පස්සේ. අගුල වෙනවා. බ්‍රේක් වෙනවා. තිරින්ග ගැහුවා. ඊට පස්සේ යන්නේ නැහැ. දැන් සිතිවිලි අල්ලගන්න එපා. කොච්චර හොඳ වුණත්, කොච්චර ලස්සන වුණත් ආ මේ කියන්නේ අර සූත්‍රයේ තියෙන දේද හරියටම හරි. අපි හිතනවනේ එහෙම හිතුවහම මේකට වැඩි බරක් වැටෙනවා කියලා. දැන් බරක් වැටෙන්නේ නැහැ. නවතිනවා. බ්‍රේක් වෙනවා. ඒසම මොනම සිතිවිල්ලක්වත් අල්ලගන්නේ නැතුව ඒ වහාම හරි වැරදි කියන සිතිවිලි ආවා. ඇත්තටම ලයින්. පුළුවන් තරම් විවෘත වෙන්න, නිහඬ වෙන්න, නිශ්චල වෙන්න. අවදියෙන් ආවදානේ. එහෙම ඉන්නකොට එහෙම ඉන්නවනේ අපි ඔය මේ ඒකාග්‍ර වුණාම තරමුණකට මොනවා හරි උස්මට හරි වෙන දෙයකට ඒකාග්‍ර වුණාම නිශ්චලව නිහඬව ඉන්නේ. හැබැයි අවදිමත් නෙවෙයි නම් ඉන්නේ වැඩක්. උද අවදිමත් භාවයකින් ඉන්නේ. දොටන්නේ තේරෙන්නේ යමක් තියෙනවද? වෙනසක් වෙනවනම් වෙනසක් වෙනවනම්
ආචාර්යතුමනි අප ශරීරයේ අභ්‍යන්තර ආයතන පහක් තියෙනවා. ඒවා විවිධ අවස්ථාවල විවිධ කටයුතු වලදී ස්පර්ශ වෙලා විඥානයන් පහකුත් හදනවා. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධ පහ. ඒකෙන් පමණක්මද ඔය අදහස සිතුවිලි ඇතිවන්නේ? නැත්නම් ඊට අමතරව තවත් කරුණු තියෙනවා?
ඉන්ද්‍රිය පහයි. ඉන්ද්‍රිය පහ ඔබතුමා කිව්ව විදිහට ශරීරේ තියෙනවා කියලා හිතමුකෝ. ඇයි කනයි නාසයයි දිවයි ශරීරය. ඒ තුලින් ලබන අත්දැකීම් තමයි ඔය ස්කන්ධ විදිහට එන්නේ. ඒ ස්කන්ධ පහ හැදෙන්නේ එතනින් තමයි. ඇහෙනුත් හැදෙන ස්කන්ධ පහක් තියෙනවා. කන මුල් කරගෙන හැදෙන ස්කන්ධ පහකුත් තියෙනවා. මේ විදිහට මේ පංච ස්කන්ධ හැදෙන්නේ ඉන්ද්‍රිය මත තමයි. ඊළඟට මේ අපි හිතන්නේ ඕවා ගැන තමයි පිට හිතන්න දෙන්නේ. මොනවා හිතුවත් නිවන ගැන හිතුවත් නිවන ඇහැට පේන කරට ඇහෙන්න නාහිත දැනෙන දිවට දැනෙන කායට දැනෙන දෙයක් නෙමෙයි කියලා හිතුවත් ඒත් ඉතින් ඒ ඔය ටික මත තමයි හිතෙන්නේ සාපේක්ෂව තමයි හිතන්නේ. එහෙම නැතුව හිතන්න බෑ. මොනම දෙයක් ගැන හිතුවත් මුලට ගිහිල්ලා බැලුවොත් මේ ඉන්ද්‍රිය පහෙන් තමයි නවතින්නේ. ඒ අපේ චින්තනයේ සීමා වෙලා තියෙනවා ඉන්ද්‍රිය පහ. පිට දෙයක් හිතන්න බෑ. කියන්නේ ඇහැට පෙනුණු දෙයක්, කනට ඇහුණු දෙයක්, දිවට නාසයට කයට දැනුණු දෙයක් ගැන පමණයි අපිට හිතන්නේ. හැබැයි එහෙම දැන් අපිට දැනුණු දෙයක් තියෙනවා නම් අන්න අපිට හිතන්න පුළුවන් ඊට වෙනස් දෙයක් තියෙන්න පුළුවන්. ඇඹුල් අඹ ගෙඩියක් පෑවොත් කෙනෙකුට හිතන්න පුළුවන් පැණිරා අඹ තියෙන්න පුළුවන්. අපේ ජීවිතේට පැණිරා අඹ කාලා නැහැ කියන්නේ. කාලා තියෙන්නේ ඇඹුල් අඹ වුණත් කෙනෙකුට හිතන්න පුළුවන් පැණිරා අඹ තිබුණොත් කොච්චර හොඳද. ඒ පැණිරා කියන එක දන්නවා. හැබැයි පැණිරා අඹ කාලා නැහැ. පැණිරා වෙන දේවල් කාලා තියෙනවා. ඇඹුල් අඹ කාලා තියෙනවා. මේ දෙක එකතු කරලා අපිට කෙනෙකුට හිතෙන්න පුළුවන් පැණිරා අඹ නැද්ද කොහෙද තියෙන්නේ එහෙම හදන්න බැරි හිතන්න පුළුවන්. ඉතින් ඉතනකොට එයාට හිතෙන්න පුළුවන් මං කවදාවත් අත්දැකේ නැති කියන්නේ මේ හිතන්නේ කියලා. නෑ මේ කෑලි කෑලි අත් පැණිරා වෙනම අත්දැකලා තියෙනවා අඹ වෙනම අත්දැකලා තියෙනවා. ඉතින් මේ මනස මනෝවිඤ්ඤාණයට පුළුවන් මේ වෙන වෙනම ලැබපු අත්දැකීම් එකතු කරලා අලුත් දෙයක් හදන්න. ඒ අලුත් දෙය කියන එකේ තියෙන්නේ පරණ කැලේ ටිකක්ම තමයි. වෙන අලුත්ම අලුත් දෙයක් නෙවෙයි. brand new idea කියලා එකක් නැහැ. කිසිම idea එකක් brand new වෙන්නේ නැහැ. brand new ideas නැහැ. ඔක්කොම second hand.
බොහොම පින් ආචාර්යතුම
මම නේද මගේ අත්දැකීම මට මේ දැන් සමහර වෙලාවට අර මේ හිල් වගේ දකින්නකොට ඒ කියන්නේ හිල් ගොඩාක් දකින්නකොට ඇතුලේ මොනවා හරි තියන වගේ දකින්නකොට මම ළඟදී ඒක දැක්කේ මේ මට ඒක නෝට් උනේ හොඳටම එහෙම දකින්නකොට නිකන් එකපාරටම මනස මේ නිකන් ඔළුවේ ස්නායු නිකන් අමුතු මේ කියන්නේ අකමැත්තක් දක්වනවා. ඒ කියන්නේ එක මේ නිකන් අර රෝම කෙලින් වෙනවා වගේ ඔළුවේ ඒ වගේ හැඟීමක් ඇති වෙනවා. ඉතින් මම ඒක හින්දම ඒක දිහා ඒ තත්ත්වේ නැති වෙන්න ඒක දිහා ඒක මනසට එකපාරට මෙනවනේ ස්නායු වලට එහෙම ඒක හින්දම ඒක නැවත නැවතත් ඒක දිහාම බලලා ඒක ඒ තත්ත්වෙ නැති කරගත්තා. ඒ කියන්නේ දැන් ඒක බලනකොට ඒ තරම්ම ලොකු එහෙම හැඟීමක් එන්නේ නැහැ. දැන් ඒ වගේ තත්ත්වයක් මෙතෙන්දී මේ අවස්ථාවේදී මේකත් එක ගලපන්නේ කොහොමද මේ
මොකක් එක්කද ගලපගන්න ඕනේ?
දැන් සිතුවිලි දැන් එතන සිතුවිල්ලකුත් නෙමෙයි. දකින රූපයක්. රූපයක් දකිනවා අපි. ඒ රූපේ දැක්කගාම එතන කිසිම මේ ඒකනේ පෙර සාංශාරික හැඟීමක්ද දන්නේ. ඒ කියන්නේ දැන් ඒක මානසික ප්‍රශ්නයක්ද දන්නේ. ඒ කියන්නේ මේ හිල් ගොඩාක් එකට දකින්නකොට එකපාරටම ස්නායු මේ ඒ කියන්නේ අකමැති අප්‍රියාවක් ඇති වෙනවා එකපාරටම. මේ වෙලාවට අර උද්දීපනය වීමක් වගේ ඇති වෙනවා. කියන්නේ තද අකමැත්තක් වගේ ඇති වෙනවා. එහෙම ඒක දැන් ආපහු දැන් එහෙම ඇයි එහෙම ඇති වෙන්නේ මට? ඒ විදිහට හැඟීමක් ඇති වෙන්නේ කියලා ආපහු කල්පනා කරන බලනකොට මෙහෙම උත්තේජනයක් වගේ නිකන් මනසින්ම ස්නායු මේ වෙනවක්ද දැනෙනවා. එහෙම දැන් ඒක එහෙම ඇයි ඇති වුනේ කියලා ආපහු එතන දිහාම මම බලාගෙන හිටියා. ඒ ගොඩක් හිල් තියෙන තැන. ඊට පස්සේ ඒක ක්‍රමෙන් නැති වෙලා ගියා. ඒ තත්ත්වේ. ඉතින් දැන් එතන සිතුවිලික් නෙමේ රූපයක් තමයි දැක්කේ. රූපය සංවේදනය වීම මගින් මේ රියක්ෂන් එකක් විදියට ඇති වුණේ අර වගේ තත්ත්වයක්. අකමැති හැඟීම අකමැති තත්ත්වයක්.
එහෙම වෙන්න හේතු නම් ඕන තරම් හොයාගන්න පුළුවනේ. වැදගත් වෙන්නේ මේ ඒ තත්ත්වයට විරුද්ධ වුණාම ඒ තියෙන බලපෑම නැති වැදගත් නෑ. මේ පළවෙනි වතාවේ අත්දැකීම ලැබුවේ කොතනද කියලා හරියට මතක් කරගන්න පුළුවන් නම් හේතු හොයාගන්න පුළුවන්. ඉස්සෙල්ලම එහෙම දකිනකොට කවද්ද ඔය ස්නායු ප්‍රශ්නේ ආවේ? අනේ මුල්ම අත්දැකීමට යන්න පුළුවන් නම් හරියටම මේ හේතු හොයාගන්න පුළුවන්. එදා උනේයි කියන. හැබැයි දැන් වෙන්නේ ඒකේ පුරුද්දට ඇපෙවි. දැන් වෙන්නේ ඒ නිසා මුලවටම යන්න අවශ්‍ය නැහැ ප්‍රශ්නයක් විසඳන්න. එහෙම අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය නැහැ. කවදාවත් මේ තියෙන එකම ප්‍රශ්නයක්වත් අපිට විසඳන්න හම් වෙන්නේ නැහැ. ඒක එක ක්‍රමයක්. මේ මුලට ගිහිල්ලා ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒ සීබුද්ධිය එච්චර දඟලන්නේ නැහැ. සීබුද්ධියට මුල මෙතන. සීබුද්ධිය ඇති වුණොත් එතන තමයි මුල. එතන තමයි අගත. ඒ දෙක මෙතන. ආරම්භයත් මෙතන, අවසානයත් මෙතන. මෙතනින් තමයි පටන් ගන්න, මෙතනින්ම තමයි ඉවර වෙන්නේ. මෙතනම ඉවර කරන්නත් ඒ ප්‍රතිහාරයේ නැත්තම් ඒ දර්ශනයේ පේන්නේ සීබුද්ධියට. ඒතර ඒකනේ අකාලිකයි කියන්නේ. අකාලිකයි. ඉතින් මේ දැන් සිතිවිලි නැති වෙන්න අපි කියවුවට සිතිවිලි නැහැ කියලා එතන හඳුනා ගැනීමක් තියෙනවා. මේ සිදුරු කියන හඳුනා ගැනීම තියෙනවා. ඒවත් සමග අතීතයේ ලම්පු අත්දැකීම් වල මතකයේ නැති වුණාට ඒකේ බලපෑමක් තියෙනවා. ඒ හොඳම දේ තමයි එතන විවෘත වෙන්නේ සිහි බුද්ධියෙන් ඉන්නේ. දැන් ඔබතුමී කරපු කාර්යයක් හරි. ඒ කියන්නේ වඩ වඩා අවධානයෙන් ඉඳලා පිටියම මේක එහෙම දෙයක් නැහැ. එහෙම ගැස්සෙන්න, උත්තේජනය වෙන්න, කම්පණයටපත් වෙන්න දෙයක් නැහැ. ඒකත් තේරෙන්නේ. කම්පණයටපත් වුණාට කමක් නැහැ කියලා ඉඳලා බලන්න. මොකක් හරි උත්තේජනයක් වෙනවා, ස්ථායීතර පීමක් හරි මට ඒක වචනේ හරියට කියන්න තේරෙන්නේ නැහැ. මොකක් හරි උපතුමේට වෙනවනේ. එහෙම වුණාම ගැස්සීමක් හරි ඉති ගැස්සීමක් හරි යමක් එහෙම වුණාට කමක් නැහැ. ඒක වුණාට කමක් නැහැ. සිබුද්ධිය කියන්නේ ඒක එහෙම වුණාට කමක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ අර මේ පේන දෙයට ඇහැට පේන දෙයට දක්වන රියැක්ෂන් එක ඒ ප්‍රතික්‍රියාව නෙමෙයි වැදගත්. දෙක ඒකේකට ප්‍රතික්‍රියා දක්වලා ඉවරයි. ඉවර නිසානේ ඔය උත්තේජනයක් ආවේ. දැන් අපෝ අතෙන්ට ගිහිල්ලා ඒ ප්‍රතික්‍රියාව නැති කළා මේ උත්තේජනය නැති කරන එක වෙනම කතාවක්. එහෙම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. මේ උත්තේජනයට දක්වන ප්‍රතික්‍රියාවක් තියෙනවා. මෙහෙම වුණානේ. එහෙම වෙන එකට අපි කැමති නෑ. මේක වැරදි, මේක දුර්වල තමයි, මේක නොවිය යුතුයි. එහෙම ප්‍රශ්න ගොඩක් අපිට තියෙනවා. මේ ප්‍රශ්න ටික අතහැරලා දැන් උනාට කමක් නැහැ කියන්නේ උනා වෙන්න හොඳ නැහැ නෙමෙයි දැන් වෙලා ඉවරයි. ဒီ වෙලා ඉවරයකට උනාට වෙන්න හොඳ නැහැ නෙමෙයි දැන් වෙලා ඉවරයි. ඉතින් මොකද? කාටද ප්‍රශ්න? කාටද ප්‍රශ්න? එතෙන්ට එතෙන්ට આવුත් වෙනවා මෙතන තමයි මුල මෙතන තමයි ආයි මුලට යන්නවත් දවසක මේ ප්‍රශ්නේ විසඳා ගන්නවත් නෑ මෙතනම තමයි ප්‍රශ්නේ පටන් ගත්තේ ප්‍රශ්නේ
බොහොම ස්තුතියි සර් මට මතක් වුණා සර් කියනකොට මුල කියලා කියනකොට මම ගොඩාක් පුංචි කාලේදී අර මී පැණි මී වදයක් තිබුණා ඒ මී වදෙත් එක මී මැස්ස ගොඩාක් හිටියා ඒ මී මැස්ස එකිනෙක එකත වෙලා ඉන්නකොට එතනදී මට ඒ හැඟීමම ඇති වුණා ඒ කියන්නේ මී මැස්ස එතන දඟලනකොට ඒක මම හිතන්නේ මොකක් හරි සංසාරික මොකක් හරි අත්දැකීමක් වින්දා වෙන්න පුළුවන් දෙයක් නේද සර් ඒ කියන්නේ ඒ වගේ කම්පනයක් ඇතිවීම ස්නායු කම්පනයක් වගේ
ඔය දැන් අපිට උත්තරයක් ඕනේ මේ මේ වෙන්නේ ඇයි කියලා. ඉතින් හොඳම උත්තරේ තමයි සංසාරේ පෙර එහෙම අත්දැකීම ලබන්න ඇති කියලා. ඒක හුඟා ප්‍රශ්න වලට හිතාදා ගන්න ගන්න තියෙන හොඳම දෙත්තක්. මෙහෙම එකක් සංසාරේ කලින් වෙන්න ඇති කියලා. ඉතින් කාටද කියන්න පුළුවන් නැහැ කියලා. කාටද කියන්න පුළුවන් නැහැ කියලා. කිසිම කෙනෙකුට කියන්න බෑ නෑ කියලා. ඒ කියන්නේ හරියටම සංසාරයේ අතීතයේ දකින්න පුළුවන් කෙනෙකුටවත් කියන්න බෑ. එහෙම දෙයක් කලින් වෙලා නෑ කියලා. මොකද මොනවද වෙලා නැත්තේ සංසාරේ? රහත් වීම ඇර අනිත් හැම දෙයක්ම වෙලා. ඉතින් අර මීමැස්සන්ගේ සිද්ධිය මතක් වීමත් හොඳයි. ඒක තමයි මතක් කරන්න පුළුවන් නෑතම يعني මේ අතීතේ මතක් කරන්න පුළුවන් සිදුවීම. එහෙම ගිහිල්ලා ওই ප්‍රශ්න විසඳගන්න පුළුවන් අපිට. ඒකේ වරදකුත් නෑ. ඒක තමයි මනෝවිද්‍යාව කරන්නේ. මේ ප්‍රශ්නේ වර්තමාන ප්‍රශ්නෙට හේතුව තියෙන අතීතේ. අපි එතෙන්ට ගිහිල්ලා ඒ ප්‍රශ්නේ විසඳමු. විසඳුවා වර්තමානයේ ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම කමක් නැහැ. හැබැයි මේ මෙතනමත් විසඳා ගන්න පුළුවන්.
අවසරයි සර්. අද දේශනයේ මේ ස්කන්ධ පහට සම්බන්ධ කරලා සීබුද්ධිය කතා කිරීම ගැන සරට ගොඩාක් පිං මේ දේශනයේ මම හිතන්නේ ඉතාමත් වටිනා කරුණක් කියලා මට හිතෙනවා. මට මතක් වුණා මේ දේශනේ කරන අවස්ථාවේදී අනුරුද්ධ හාමුදුරන්ට ආපු සිටිවිලි හතක් ගැන මයිතන් සර් මීට පෙර සඳහන් කළා තියෙනවා. මට මතක් වුණ නිසා මේකට සම්බන්ධයි කියන නිසා මට මේක මතක් කරන්න ඕන කියලා හිතුණා. ඒ වෙලාවේදී මේ ධර්මයේ කවුරු සඳහාද කියලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මතකේ තාවා. ඒ අනුව විතර්ක හතක් එතුමාට පහළ වුණා කියලා කියනවා. මට මතක විදිහට මේ ධර්මය නිස්සබ්ද කෙනාට තමයි තියෙන්නේ, එය ඇලුණු කෙනාට නෙමෙයි කියලා. මේ දහම ආසාවෙන් අඩු කෙනාට මිස ආසාවෙන් වැඩි කෙනාට නෙමෙයි කියලා. මේ දහම හුදකලා ඉන්න කැමති කෙනාට මිස සමාජයේ ඉන්න කෙනාට නෙමෙයි කියලා. ওই විදිහට කරුණු හතක් මට මතක විදිහට ඉදිරිපත් කරනවා. මට ඔක්කොම මතක නැහැ. හැබැයි මට එක කාරණයක් මතකයි. හත්වෙනි විතර්කයේ තමයි එතුමාට මතුණාලු මේ දහම ප්‍රඥාවන්තයන් සඳහා මිස ප්‍රඥාව අඩු අයට නෙවෙයි කියලා. මෙහෙම විතර්ක හතක් ගොඩනගාගෙන ඉන්න අතරතුරේදී බුදුන් වහන්සේ හමු වුණාට පස්සේ බුදුන් වහන්සේට මා කරුණු හත කියනවා. ඒ කියනකොට බුදුන් වහන්සේ මේක හොඳට අහලා බුදුන් වහන්සේ තවත් කාරණාවක් ඉදිරිපත් කරනවා. බුදුන් වහන්සේ කියනවා මේ ධර්මයේ කවුරුන් සඳහාද කියලා එකතු කරන තව කරුණක්. මේ දහම ප්‍රපංච එහෙම නැත්නම් අදහස් තර්ක නොකරන අයට මිස මෙම ප්‍රපංච ගොඩනගන අයට නෙමෙයි කියලා. ඒක අහලා මේ අපේ අනුරුද්ධ හාමුදුරුව එතකොට රහත් වෙලා හිටියේ රහත්ුණයි කියලා කියනවා. ඒ අනුව නිගමනයකට ආවා රහතන් වහන්සේලා කතන්දර නැතුව ජීවත් වෙනවායි කියලා. දැන් මෙහිදී මට අද දේශනෙන් ආපු දෙයක් තමයි අපිට අදහස් සිතුවිලි එනකොට අපිට අපේ ඒ වෙලාවෙම දැනෙනවා නම් රූපෙට කිසියම් දෙයක් සීතලක්, ඒ වෙලාවෙම සිහිබුද්ධියට දැනෙනවා නම් එතනින් නවත්ත ගන්න පුළුවන්. අපි එතනින් බැරුණොත් අපිට වේදනා ගාවට යන්න පුළුවන්. මොකද මේක ක්‍රියාකාරී දෙයක් නිසා. අපිට ඒකක් දරුණොත් අපිට සංඥා ගාවට යන්න පුළුවන් සීබුද්ධිය. එතනින් නවත්ත ගන්න පුළුවන්. එහෙම නැත්නම් සංසාර සංස්කාර හදා ගන්නකොට සැලසුම් හදා ගන්නකොට එතින් නවත්ත ගන්නක් තියෙනවා. ඒ වගේ කඩින් ගොඩාක් තියෙනවා සීබුද්ධියට මේක ගමන් කරන්න. ඒ තුලින් සීබුද්ධියෙන් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් මේ අපි සසරේ ගොඩනගෙන සිතුවිලි එහෙම නැත්නම් කතාන්තර ටික නවත්තලා නිවන් මාර්ගට යන්න කියලා. ඒක තමයි මම ගත්ත අද පණිවිඩය. ඔබතුමාට ගොඩාක් පිං.
හොඳයි මේ මාර්ගය වැහිලා තියෙන්නේ අනම්මනං අදහස් වලින්. අනම්මනං කිව්වට ඒවා ඉතින් පොතේ තියෙන අදහස් මේ නැත්තම් හොඳ අදහස් වෙන්නේ මායි මතල කාරණය හරි වැදගත්. සිතීමට වැඩිය හිතේ තියෙන්න පුළුවන් අපිට. එතනේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කරන්නේ නැත්තේ හිතනවා හිතුවෙත් වෙන මොනවද ගැන නෙමෙයි ධර්ම ගැන. ඒවා හරි. කාටද වැරදි කියන්නේ කියලා. මේ ධර්ම වීර්යය තියෙන කෙනාට මිස වීර්ය නැති කෙනාට නෙවෙයි. ඒක ඇත්තනේ. ඒක කොහොම ඇත්ත? එතනින් හිතුවා කියලා ධර්ම අවබෝධ වෙන්නේ. මොකද ධර්ම අවබෝධ ධර්ම වැහෙන්නේ සිතිවිලි වලින්. පොඳ හෝ නරක ලස්සන හෝ ලස්සන මොනවා එක්ක. ඔය හිතන්නේ මමත් විදියට හිතන් හිතන් යන්නේ මමත් වෙන්නේ. බලපිරෙන්නේ නැහැ. ඇතිවීමකුත් නැහැ. බලගින්නේ අදහතම මමත් වේ. ඒ නිසා මේ කොතනින් හරි මේ ශ්‍රීබුද්ධ ඇති වුණ ගමන්ම නවතිනවා. ඔය අදහස් එක්ක තියෙන ගන්දිනු නැවතිනවා. ඒ නැවතුණු තැන තමයි ධම්ම පේන්න පටන් ගන්න. ධර්මතා පේන්න පටන් ගන්න. එතකොට ධර්මතා කියන්නේ අපි හිතාගෙන ඉන්න දේවල් නෙමෙයි. නිට්ඨ පංචායන් ධම්මෝ නායන් ධම්මෝ ප්‍රපංච. ඒක තමයි අන්තිමට කියපු කාරණේ. ඒක බලන්නේ අපි කාටත් උත්සාහයක් කරගෙන බලන්න පුළුවන්. ඔය හිතෙන් දැරලා නවත්තන්න. ඒක පාරක නවත්තන්න. ඒක ටික ටික නෙමෙයි. පාරක බ්‍රේක් ගන්න ඉතින්. නවත්තලම දාන්න. ඒක දෙපාරක් හිතන්නේ නැතුව නවත්තන්න. ඒක එහෙම කරන්නේ. එහෙම නැත්නම් අපි හිතාගෙන ඉන්න හිතාගෙන ඉන්න අදහස් වලට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ දේවල් ඇහෙන්දල්. එහෙම නෑ මේ වැඩසටහනේ වැඩිපුර කියන්නේ ඒක තමයි. එහෙම ඒවට ඇහෙන්නේ. එතකොට මේ විදෙනවා විදෙනවා ඇතුලේ ලොකු ගැටණයක් එනවා. එහෙම වෙන්නවි. මේක උළුගෙඩියකින් ගැහුවා වගේ පතුරු ගැහිලා යන්න ආරින්නේ. වාද කරන්න එපා. වාද කළා නම් කවදාවත් මේ ප්‍රශ්නේ එළියට එන්න බෑ. සංසාරේ වාද කරන්න කරන්න සංසාරෙම තමයි වැඩිපුර ස්ථාවර වෙන්නේ. වාදේ අතරින් නිහඬ වෙන්න, නිසල වෙන්න, සම්පූර්ණයෙන්ම විවෘත වෙන්න. සම්පූර්ණයෙන්ම විවෘත වෙන්න. තියාගන්නත් අවශ්‍ය නැහැ. විසික් කරන්න අවශ්‍යත් නැහැ. බදා ගන්න අවශ්‍යත් නැහැ. පයින් ගන්න දෙයක් නැහැ. එහෙම දේවල් දෙකක් නැහැ. බදා ගන්න දෙයක්වත් නැහැ. අදහසක් නැති අදහස් කොහොමද බදා ගන්න? අදහස් වලට කොහොමද පයින් ගන්න? බදා ගන්න දෙයක්වත් නැති බව, පයින් ගසා ඉවතට විසික් කරන්න දෙයක්වත් නැති බව, බදා ගන්න කෙනෙකුත් නැති බව, පයින් ගහන කෙනෙකුත් නැති බව. ඒ අදහසක් තමයි. අදහසක් තමයි අදහසක් අල්ලගන්නේ. අදහසක් තමයි අදහසකට විරුද්ධ වෙන්නේ. මේ මුළු ගනුදෙනුවම අදහස් එක්ක කරන ගනුදෙනුවක්. මෙතන වෙන දෙයක් නැහැ. වෙන සිදුවීමක් නැහැ. ඒ විවෘත වීමත් එක්ක හිතවතුනි අපි නිහඬ වෙමු, නිසල වෙමු, විවෘත වෙමු. හැම දිනක්ම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසෙල්ලක්ම වේවා.